උරවැසි ඔබේ මාධ්‍ය අඩවිය www.vikalpa.org. අද අපි විකල්ප රේඩියෝ තුලින් ඔබ වෙත ගෙනෙන්නේ ඊයේ මහජන පුස්තකාලයේදී යුද වින්දන සිනමාව පිළිබඳව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ දැක්වු අදහස් පෙළක්.
යුද වින්දන සිනමාව ගැන කතා කරන්නට මත්තේ පැහැදිලි කිරීමක් කරන්නට තියෙනවා. මගේ කතාව මම හඳුන්වන්නේ අභාගයේ සිට පබාලා දක්වා කියලයි. දැන් අභා තිරගත වීමෙන් පස්සේ මේ වෙනකොට පබා කුස පබා තිරගත වෙනවා. දැන් මෙන්න මේ දක්වා ලංකාවේ අපිට දකින්න ලැබිලා තියෙන සිනමා අභ්‍යාසය කොයි වගේද, ඒක පිළිබඳව අපි බැලිය යුත්තේ මොන දෘෂ්ටි කෝණයෙන්ද කියන එක තමයි මම කතාවට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ පැහැදිලි කිරීම තමයි කබා හැදෙනකොට මම මේ කිසි චිත්‍රපටයක් නරඹලා නැහැ. නරඹන්න බලාපොරොත්තු වුත් නැහැ. කිසිම චිත්‍රපටයක් පිළිබඳව චිත්‍රපට විචාරයක් නෙවෙයි මම කරන්නේ. ඒක නිසා කිසිම චිත්‍රපටයක් බැලීමේ අවශ්‍යතාවය මට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මම අභාගයෙන් පස්සේ මේ ප්‍රවෘත්තාවේ චිත්‍රපටි බැලීම නතර කළේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. යුද්ධයෙන් විඳවීම වෙනුවට යුද්ධයෙන් විඳනයක් ලබන සිනමාකරුවන්ගේ සිනමා කෘති බැලීමෙන් විඳවීමට මගේ කැමැත්තක් නොතිබීම නිසයි. සාමාන්‍යයෙන් කලාකාරයෙක් යුද්ධයක් ප්‍රස්තුත කරගන්න ඕන නම් යුද්ධයේ යම්කිසි නිමිත්තක් තමන්ගේ කලාකෘතියකට, නව කතාවක් වේවා, කෙටි කතාවක් වේවා, නාට්‍යයක්, සිනමාවක් වේවා, ඒකේ සිනමාකාරයා නැත්නම් කලාකාරයා කරන්නේ ඔහු යුද්ධයෙන් ලැබපු විඳවීමක් තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ. නමුත් අභාගයේ සිට අද දක්වා මේකෙන් සිනමා රැල්ලේ තියෙන්නේ යුද්ධයෙන් විඳවීමක සේයා මාත්‍රයක්වත් නැහැ. යුද්ධය වින්දනය කරන, යුද්ධය රසවිඳින සිනමාකරුවන්ගේ කෘතියේ විදිහට තමයි මේ සිනමාපට සියල්ලක්ම මම දකින්නේ. ඉතින් ඔවුන්ට විඳනේ සැපයීම සඳහා පැය දෙකකටවත් සිනමා ශාලාවකට ගිහිල්ලා විඳවන්නට මගේ කැමැත්තක් නැති නිසායි මම මේ චිත්‍රපටි එකක්වත් බැලුවේ නැත්තේ. කෙසේ වෙතත් මම කියන්නට යන දේවල් වලට බැලීම හෝ නොබැලීම අදාළ නැහැ. සමහර දේවල් තියෙනවා අපිට ඇඟිල්ලෙන් ඇනලා දිවට තියලා රස බලන් නැතුව කියන්න පුළුවන් ඒකේ රස මොන වගේද කියලා. ඒ වගේමයි කලාකෘතියක් සම්බන්ධයෙන් සාමාන්‍ය වැටහීමක් ලබා ගන්නට පුළුවන් කලා රසවින්දනයක් තියෙන කෙනෙකුට එම කලාකෘතිය සේවනය නොකිරීමෙන් පවා යම් යම් අවස්ථාවකදී. ඒක නිසා තමයි මම චිත්‍රපට නොබැලුවේ. දැන් මේ ඊළඟ පැහැදිලි කිරීම යුද්ධය තේමා කරගත් චිත්‍රපට කියලා කිව්වහම මගේ නිර්වචනය තරමක් පුළුල්. ඒ කියන්නේ යුද්ධයම, ඒ කියන්නේ යුද්ධය කියන සිදුවීමම පාදක කර ගැනීම විතරක් නෙවෙයි මම සලකන්නේ අපි මේ අද කතා කරන්න නියමිත යුද සිනමාව විදියට. ඒක යුද්ධය විසින් ඇති කරන ලද වෙනත් කාරණා වලට අදාළ වෙනවා. යුද්ධය විසින් ඇති කරන ලද එකී වෙනත් කාරණා පවා ග්‍රහණය කර ගන්නවා. සියලුම කලාකෘති මම මේ තත්ත්වේලා තමයි සලකන්නේ. මගේ හැටියට, මගේ දැනුමේ හැටියට දාමිනී නැත්නම් මාතා චිත්‍රපටිය වගේම කුසපවත් යුද චිත්‍රපටිය. දැන් තමුන්ලාසලා දන්නවා කුසවල යුද්ධයක් නැහැ කියලා. නමුත් මම කියන එකක් යුද චිත්‍රපටියක් කියලා. දැන් ඇයි මම එහෙම කියන්නේ? ලංකාවේ පසුගිය අවුරුදු 30 මේ සමාජයේ වෙලාගත්ත ජනවාර්ගික අර්බුදයක් නිසා ඇති වෙච්ච විනාශකාරී යුද්ධයක් තිබුණා. මේ යුද්ධය තුළ ඒ ජාතීන් තම තමන්ගේ අනන්‍යතාවය සොයා යාමේ අරගලයක නියැලී සිටියා. ඒ අනන්‍යතාවය සොයා ගිය අරගලයේ එක පැතිකඩක් තමයි හතරේ අපි මේ කතා කරන යුද සිනමා. ඒ අනන්‍යතාවය පිළිබඳ කාරණයට මම අවසානයේදී එන්නම්. ඊට කලින් පැහැදිලි කරගත යුතු තවත් කරුණු කිහිපයක් සඳහන් කිරීමෙන් පසුව දැන් තමනාසර දන්නවා මේ මට මම ඊයේ ලැයිස්තුවක් මේකට එකතු කළා. මේ චිත්‍රපට කොපමණ විතර තියෙනවද කියලා පසුගිය අවුරුදු 3 ඇතුළත එක්කෝ තිරගත වෙච්ච, එහෙම නැත්නම් නිෂ්පාදනයේ වෙමින් පවතින, එහෙම නැත්නම් නිෂ්පාදනයට අතගසා අවසානයේදී සාර්ථක නොවීම නිසා අත්හැර දාපු එවැනි චිත්‍රපටි මට අහු වුණා 13ක්. තවත් තියෙන්න පුළුවන් මට අරුචි නැති. ඒව තමයි අබා, මාතා, ගාමිණී, සෙල්ලම්, ප්‍රභාකරන්, මහින්දාගමනේ, සිරිදල්ගාමත, දුටුගැමුණු, විජයකුවේනි, සිංහාවලුකනේ, උත්පලවන්න, සුදු කළුවර, කුසපත. දැන් මේකෙදි කෙලින්ම යුද්ධය පාදක කරගත්ත නැති කුසපබා ඇයි මම කියන්නේ යුද චිත්‍රපටයක් කියලා? යුද්ධය විසින් ඉල්ලා හිටපු දෘෂ්ටිවාදය සපයන චිත්‍රපටයක් වීම නිසා. යුද්ධය විසින් ඉල්ලා සිටි දෘෂ්ටිවාදය සපයන චිත්‍රපටයක් වීම නිසා. මොකක්ද මේ යුද්ධය විසින් ඉල්ලා හිටපු දෘෂ්ටිවාදය? මේ දෘෂ්ටිවාදය තමයි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය. මේ සියලුම සිනමා ප්‍රයත්නයන් පිටපස්සේ තියෙන්නේ මේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයයි. යුද්ධය තුළදී කොටි සංවිධානයත් එක්කලා යුද්ධ කරනකොට අපිට අපේ පාලකයෝ, අපේ මාධ්‍ය සියලුම දෙයක් දේවල් එකතු වෙලා අපිව බලමුළු ගැන්වේ මේ කියන දෘෂ්ටිවාදයේ යටතේ. දැන් එම දෘෂ්ටිවාදය ජයග්‍රහණය කරලා තියෙන අවස්ථාවක සිනමාකාරයෝ හිතනවා ඒ ජයග්‍රහණයේ විරුභූතිය කොහොමද තමන්ගේ ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව මුදල් බවට පරිවර්තනය කරගන්නේ හෝ පාලකයන් බලාපොරොත්තු වෙන විදිහට ඔවුන්ගේ දෘෂ්ටිවාදය තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද කියන කාරණය සිනමාකාරයෝ වංචුවකගේ ඔළුවට එනවා. ඒ සිනමාකාර පැලැන්තිය තමයි මේ කියන විදිහේ අපේ අතීතයට යන බුද්ධ කීර්තිසේන අවුරුදු තුනකට ඉස්සෙල්ලා ප්‍රභාකරන්ව ඝාතනය කරපු භූමියට ගිහිල්ලා චිත්‍රපටයක් හදනකොට මහාචාර්ය සුනිල් ආරියරත්න යනවා එතනින් හුඟා ඈතට ඉතිහාසයට යනවා කුසපබාවට. දැන් තමුන්නාන්සේලාගේ හිතේ ප්‍රශ්නයක් මතු වෙන්නට පුළුවන්. ඉතින් ඉතිහාසයට යන වර්ධක්. ඇයි මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතිහාසයට ගියේ නැද්ද? සිංහබාහු හදන. මහාචාර්ය සරච්චන්ද්‍ර ජාතක කතාවට ගියේ නැද්ද? මනමේ හදන. එහෙනම් ඇයි සුනිල් ආරියරත්නට විතරක් මේ ප්‍රශ්නේ? ඒක විතරක් කොහොමද ගැටලුවක් වෙන්නේ කියන ප්‍රශ්නය කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නට පුළුවන්. දැන් මෙතන තමයි කලාව නිශ්චය කර ගැනීම, කලාව නිර්ණායකයන් යටතට ගැනීම අතිරේකමින්නේ මේ කාර්යය. මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේසා සිංහබාහු කරන්නේ මේ විදිහේ ජාතික ප්‍රබෝධය සෙවණැල්ලක් යටතේ 1956 1956ට කලින් ඇතිවෙච්ච ඒ සමාජ බලවේගවල බලපෑම යටතේ එදා සමාජයේ ඇතිවෙනවා මේ අපේ අක්මුල් සොයාගෙන යාමේ ප්‍රවණතාව. ඉතිහාසයට ආපසු යාමේ ප්‍රවණතාවය. සරච්චන්ද්‍ර අනුගමනය කරන්නේ ඒ. නමුත් තමුන්නාන්සේලා දන්නවා සිංහපහන් කතාව කියවොත් සිංහලයා ලංකාවේ ජීවත්. ලංකාවේ ජීවත් වෙන බෞද්ධයා සිංහපහන් කතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ කවුද කියලා? ඔහුගේ නම විජය. විජයගෙන් තොර සිංහබාහු කතාවක් සිංහල බෞද්ධයාට නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු වල විජය කෙනෙක් නැහැ. ඉන්නේ සිංහයේ සුප්පාදේ සිංහබාහු කෙනෙක්. සාසින්න සීවදී කියන්නේ. ඇයි විජයට එන්නේ නැත්තේ සරච්චන්ද්‍ර? සමාජය ඉල්ලා සිටිනවා අපේ අත්මුල් සෙවිය යුත්තේ ඒ අත්මුල් මගින් වර්තමානයේ වර්තමාන දෘෂ්ටිවාදය හැකිතා සවිමත් කර ගැනීම සඳහායි අපිට ඉතිහාසය අවශ්‍ය වෙන්නේ කියලා දෘෂ්ටිවාදී කියලා දෙනවා. එහෙම තිබියදී ඇයි සරච්චන්ද්‍ර විජය වෙනකන් ආවේ නැතුව සිංහබාහුගෙන් නතර වුණේ? ඔහුගේ ඉලක්කය වුණේ ඉතිහාසය සෙවීමේ පරමාර්ථය වුණේ මනුෂ්‍යත්වය දිහා බැලීම. ඒක නිසා තමයි සිංහබාහු වල මනුෂ්‍ය ගැටුමක්, ජාතීන් අතර ගැටුමක් වෙනුවට නැත්නම් ජාතීන්ගේ ප්‍රභාවයක් වෙනුවට මනුෂ්‍යයාගේ ගැටුමක් මුඛ්‍ය අර්ථයේ බවට සිංහබාහු නාට්‍ය තුල මහාචාර්ය සරච්චන්ද්‍රට හමුවන්නේ ඒ නිසයි. පියපුතු සම්බන්ධය ගැහැණියක් සහ සිංහෙක් අතර සහවාසය මේ දේවල් තමයි සරච්චන්ද්‍රට වැදගත් වුණේ. එහෙම නැතුව මේ සිංහලයා පැවතෙන මුල් කර්තෘව උජාරුවට පත් කිරීම ඔහුව වීරත්වයට පත් කිරීම නෙමෙයි සිංහබාහු වලින් ඔහු බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න එදා පැවති 1956 ලංකාවේ පැවති දේශපාලන දෘෂ්ටිවාදී විසින් ඉල්ලා සිටපු ජාතිකත්වය පිළිබඳ කාරණයට අත ගැසීමේදී පවා කලාකාරයා ඉතිහාසයට යන්නේ
ඉතිහාසය අරගෙන වර්තමානය විනාශ කරන්නට නෙවෙයි. වර්තමානය වඩාත් හොඳින් මානුෂීය දෘෂ්ටි කෝණයකින් සලකා බලන්නට. මනමේකට ජාතක මනමේ වලට ගියාම අපිට හම්බ වෙන්නේ ජාතක පොතේ තියෙන මනමේ නෙමෙයි සවස්චන්ද්‍රගේ මනමේ. සවස්චන්ද්‍රගේ මනමේ ඇතුලේ ගැහෙන්නේ නැවත නිර්වචනය කියලා. සවස්චන්ද්‍ර විසින් මේක ජාතක කතා කරනවා නොකරමුද? ඒ විදිහට අපේ අතීතයේ තිබිච්ච සමාජ අගතීන් ඒ අගතීන් කනපිට හරව වර්තමානයට ගැලපෙන විදිහට මනුෂ්‍යත්වය උලුප්පා ගැනීම සඳහා ගත්ත ප්‍රයත්නයක් තමයි 56 ආභාෂයේ කටයුතු සරච්චන්ද්‍ර එදා තමන්ගේ කලා භාවිතය වශයෙන් පාවිච්චි කළේ. දැන් එතකොට සුනිල් ආරියවත්ට එනකොට සුනිල් ආරියවත් එවැනි දෙයක්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ජාතක කතාව නෑ. අර මම කියපු යුද්ධය ඇතුලේ ඉල්ලා හිටපු සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය පෝෂණය කරන ඒ දෘෂ්ටිවාදයේ ඉතිහාසයෙන් කරුණු අරගෙන නැවත නැවත මිනිස්සුන්ට මතක් කරලා දෙන ඔබ ඇවිල්ලා සිංහලේ බෞද්ධයෙක් කියලා සෑම මිනිහෙක්ගේම ඔළුවට කාමද්දන චිත්‍රපටයක් තමයි මේ දැන් පෙන්න චිත්‍රපටය. මේක විතරක් නෙමෙයි මේ ඊට ඉස්සලාම සෑම චිත්‍රපටයක්ම එහෙමයි. එතකොට මේක දෙපැත්තකින් මෙතන ක්‍රියාත්මක වුණා වැඩපිළිවෙලක්. එක පැත්තකින් යුද්ධය ජයග්‍රහණය කිරීම ඍජු එල්ලේ වශයෙන් අරගෙන යුද්ධය කෙලින්ම අරගෙන බූඩි කීර්තිසේන වගේ අය සිනමාකරණයේ යෙදෙනවා. හැබැයි අවුරුදු තුනකට පස්සේ යුද්ධය අවසන් වුණා කියන තත්ත්වයේ යටතේ පාලකයා විසින් වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ බූඩි කීර්තිසේනගේ චිත්‍රපටිය නෙවෙයි සුනිල් ආරියවර්ධනගේ චිත්‍රපටිය. ඇයි බූඩි කීර්තිසේන චිත්‍රපටිය අදට අදාළ නැහැ? ඒක ඉවර සටන් කරලා විනාශ කරලා ජයග්‍රහණය කරලා කුල්මාක් වෙලා ජයතම්බීලා කිරිපත් කාලා ඒක ඉවර. නමුත් හෙට දවසක් තියෙන මේ හෙට දවසට අරකින් දෘෂ්ටිවාදයේ පුෂ්ටිමත් කළ යුතුයි. ඒකට අවශ්‍ය කරන්නේ ඉවර වෙච්ච යුද්ධයක් ගැන චිත්‍රපට කිරීම නෙවෙයි, ඊළඟට එන යුද්ධයකට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය සැපයීම. ඒකයි මේ අනිත් සිනමාකාරෝ ටික අද කරන්නේ. ඉතින් ඒක නිසායි මම සලකන්නේ මේ සියලුම දේවල් යුද වින්දන සිනමාවට. ඇත්තටම මේ මාතෘකාව ඉතාමත්ම ගැඹුරු යුද වින්දනම තමයි. යුද්ධය වින්දනය කිරීම, ඒ වින්දනය තමයි මට ආරක්ෂක විදිහට මාතා චිත්‍රපටිය තියෙනවා. ඒ කියන්නේ මුල ඉඳන් අග දක්වා. දැන් මෙතනදී මට ඕකේ කෙනෙක් කියනකොට මගේ කල්පනාවට ආවා චිත්‍රපටි දෙකක්. එකක් තමයි Passion of the Christ කියන චිත්‍රපටිය Mel Gibson-ගේ. මේ චිත්‍රපටිය ආවේ මම ඊළඟ කියන චිත්‍රපටියත් එක්කම ඒ වගේම කාලෙක. Fahrenheit 9/11 කියන චිත්‍රපටිය Michael Moore. දැන් මේක පිළිබඳව ඒ දවස්වල මම පත්තරයට ලියපු ලිපියක පොඩි කොටසක් මේ අවස්ථාවේදී කියවන්නට මම අවසර ඉල්ලනවා. ඒක මේවා. ජාතිකවාදය සහ කලාව අතර බොහෝ විට ගොඩනැගෙන්නේ පසමිතුරු සම්බන්ධතාවය. ඊට හේතුව ජාතිකත්වය අනිවාර්යෙන් දේශීය වීමත් කලාව හැම විටම සාර්වත්‍රික වීමක් වෙනවා. කලාව යනු මිනිස් අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන චමත්කාර භාවිතය වශයෙන් ගත් කල එම කලාව ජාතිකත්වය අතික්‍රමණය කොට මිනිස් පැවැත්ම වැළඳ ගැනීම නොවැළැක්විය හැකි. මේ නිසා ජාතික කලාකෘති තිබිය හැකි වුත් ජාතික කලාවක් කියා දෙයක් තිබිය නොහැකි බව වටහා ගත යුතු ඇත. මේ අවබෝධය සහිත කලාකරුවා තම ජාතියේ අත්මොල්සයන්නේ ජාතිය නැමැති ගෝත්‍රික ප්‍රපංචය අලුතින් ප්‍රතිනිර්මාණය කිරීමට නොව පොදු මිනිසත් බව විධාරණය කරගත හැකි අතීත අනුභූතියෙන් නිරාවරණය කර ගැනීමට, ඒ වගේ නූතනත්වයට යම් ආකල්පයක් ආලෝකයක් ලබා ගැනීමටත්ය. සමාජාචාර්යන්ගේ ගවේෂණ යොමු වුණේ අපේ අතීත සම්ප්‍රදායන්ගෙන් නූතන කලාව එළිය කිරීමට බව එහිදී අපට පෙනී යයි. එම ව්‍යායාමයේදී ඔහු අතීත සම්ප්‍රදායේ සහ ඉතිහාසයේ යාවජීව සිරකරුවෙකු නොවීම වැදගත්ය. මනමේ ප්‍රවාදයේ අඩංගු ගැමි ජන විඥානය ඒ ආකාරයෙන්ම ඔහු බාරගත්තේ නැත. එය නූතන ශිෂ්ටාචාරයට බද්ධ කිරීමට ඔහු වේසුනේය. මේක දැනට අවුරුදු දෙකකට හෝ තුනකට පමණ කලින් පත්තරයකට මම ලියපු ලිපියකින් මම උපුටා ගත්ත කොටස. චිත්‍රපටිය තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පටන් ගත්ත වෙලාව ඉඳලා එම චිත්‍රපටිය දිගයි. මම හිතන්නේ පැයකුත් විනාඩි 25ක් හෝ 35ක් වගේ කාලයක් එක දිගටම ලේ තමයි දකින්නට තිබුණේ. එක දිගටම ලේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තියලා එන ගසන සිද්ධිය මුල් කරගෙන මුළු චිත්‍රපටියම ලේ ගංගා පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්. මෙල් ගිබ්සන් යුදෙව් විරෝධී ඉතිහාස කතාව ඒකයි. යුදෙව් විරෝධී මතයක් තදින් හිසට ගත් කෙනෙක් තමයි මෙල් ගිබ්සන් කියන සිනමාකරුවා. ඔහුට අවශ්‍ය කළා පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් හරහා යුදෙව්වාව ඉලක්ක කරන්නට. තමුන්නාසල කවුරුත් දන්නවා ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ තබා අඬ ගැසුවේ යුදෙව්. ඒකෙන් තමයි ක්‍රිස්තියානි ආගම බිහි වුණේ. එදා ඉඳන් අද දක්වාමත් ක්‍රිස්තියානිය සහ යුදෙව් ආගම අතර ඓතිහාසික කෝන්තරයක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේව අඬ ගසා මැරීම සම්බන්ධයෙන්. යුදෙව්වන් පිළිබඳව ඉතාමත්ම අගතිගාමී විදිහට බටහිර සමාජයේ අද දක්වාත් බලන්නේ ඔය කියන ඓතිහාසික සිදුවීම මුල් කරගෙන. අනිත් කාරණාව තමයි දැන් මෙල් ගිබ්සන්ට අවශ්‍ය කළේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තබා ඇඳ ගැසීමට වග උත්තර කරුවන් විදිහට, වැරදි කරුවන් සහ පාපතරයන් විදිහට යුදෙව් ජනතාව අදිශ්‍ය කෙරේ. ඒක නිසා මුළු තිරය පුරා පැය කහමාරක් තිස්සේ සම්පූර්ණයෙන්ම ලේ නහවනවා. ලේ තේන තරමට යුදෙව්වා පිළිබඳ වෛරය වර්ධනය වෙනවා. මේ කියන කාලයේම තව චිත්‍රපටයක් ආවා මයිකල් ගෝගේ ෆරන්හයිට් 9/11 සැප්තැම්බර් 11 සිද්ධිය සම්බන්ධ කරගෙන. දැන් ඒකෙදී තමුන්හන්සේලා දන්නවා මේ සිනමාකරුවා වාමාංශික සිනමාකරුවෙක්. ජෝර්ජ් බුෂ් සම්බන්ධයෙන් නිර්දයවීරී අර්ගලයේ කියදිච්ච අදහස් ප්‍රකාශ කරපු වාචික වශයෙන් මෙන්ම සිනමාත්මක වශයෙන් ඒ කාර්යයේ කියදිච්ච සිනමාකාරයෙක්. ඒකෙ තියෙනවා සැප්තැම්බර් 11 වෙනිදා අර ප්‍රස්තවාදීන් අරගෙන ගිය ප්ලේන් එක වර්ධන රූපෙන් ඒක වැදිච්ච ගමන් මේ සිනමාපටේ ඉන්නේ තනිකර කලුතිරයක්. කිසිම ഘോഷාවක් නැහැ. නිශ්ශබ්දතාවය. තිරය උළුමණින්ම කළුවරයි. ඒක ආස්තයෙන් අපිට ඇහෙනවා මණ්ඩලයේ වාක්‍ය ගහනේව දුක් විඳිනේව ඒ ශබ්ද විතරක් පසුබිමින් එනවා. දැන් මම මේ චිත්‍රපටිකරුවන් දෙන්න එක්කෙනෙක් යම්කිසි සිදුවීමක් පාවිච්චි කරනවා විශේෂිත වූ ජන කොට්ටාසයක් එල්ල කරමින් ඔවුන් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා තවත් සිනමා කරුවෙක් ඒ වගේම තවත් සිදුවීමක් අරගෙන ඒක ලේ පෙන්නලා කොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ ඔහු දිලේ සම්පූර්ණ කළු කරලා තමයි මේක තීව්‍ර කරන්නේ දැන් මේකින් අපිට පේන්නේ සිනමා කරුවා යුද්ධය ඇතුලේ පවා කුරිරු යුද්ධය ඇතුලේ පවා සිනමාව කරන්නට පුළුවන් කලාකාරයෙක් විදිහට දැන් එකට හොඳ උදාහරණයක් තමයි All Quiet on the Western Front කියන චිත්‍රපටය. අත වශයෙන්ම මේක නවකතාවක් පදනම් කරගෙනයි නිෂ්පාදනය වුණේ. මේ All Quiet on the Western Front කියන නවකතාව සැලකෙන අදටත් යුද සාහිත්‍යයේ ලෝක සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතියක් විදිහට පළවෙනි කෘති 10 එකක් විදිහට සැලකෙනවා ඒක. ඒකෙදි මේ ශිෂ්‍ය පිරිසක් තමයි යුද්ධයට බඳවගන්නේ. මේ අපේ වගේම දෘෂ්ටිවාදී ඔලුව ටික ඔළුවට දාලා යුද්ධයට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ අත්දැකීම මොනවද? මේ චිත්‍රපටිය පුරා යන්නේ ඒවා. ඒකෙත් ප්‍රශ්න කරන්නේ මනුෂ්‍යත්වය. කොච්චර මනුෂ්‍යත්වයේ ප්‍රශ්න කරනවද කියනවා මේ ශිෂ්‍යයන් කීප දෙනා. එකට යුද්ධයට ගිහිල්ලා එක්කෙනෙක් කකුලක් කපලා දාලා ඉස්පිරිතාලේ ඉන්නව මරණාසන්නව. දැන් ਉਹ මැරගන්නේ විතරයි. මේක පළවෙනි ලෝක යුද්ධය. මේකෙදී හැම සොල්දාදුවෙකුටම සපත්තු තිබුණේ නැහැ. යුද්ධයේදී වැඩිහරක් වින්ටර් එකේ විශ්ව ගන්න බැරි සීතල. ඒකෙදී ඉස්පිරිතාලට යනවා අනිත් මේ සහෝදර යාළුවෝ ටික අර මරණාසන්නව ඉන්න තමන්ගේ සහෝදරයව බලන්න ගිහිල්ලා එක්කෙනෙක් ආන පළවෙනි ප්‍රශ්නය තමයි මැරෙන්න යන කෙනා දැන් කකුලක් කපලා ඉන්නව එයාගේ සපතු දෙක මට ගන්න පුළුවන්ද කියලා තමයි මරණාසන්නව ඉන්න මිනිහගෙන් අහන්නේ. දැන් බලන්න මොන තරම් සංවේදී මානුෂික කාරණයක්ද මේ මතු කරන්නේ කියලා. ඇත්ත වශයෙන්ම සිනමාකාරයෙක් හෝ කලාකාරයෙක් කළ යුත්තේ ඒකම නෙවෙයි. අපි අපිවම ප්‍රශ්න කර ගැනීමට පත් කර ගැනීම නෙවෙයිද කලාකරුවා කළ යුත්තේ? දැන් එසේ විදිහදී අපි දිගටම කඩේ යාම සඳහා අජිත් ගලප්පති කියන විදිහට බඩගෝස්තරවාදය සඳහා චිත්‍රපටි කරනවා. දැන් මෙවැනි දැන් එනකොට අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි මට කියන්න තියෙන්නේ. මොකද මේව වටපිටාවක් හදන්නේ හොඳකට නෙවෙයි. මේ අනාගතය පිළිබඳව කරලා තියෙන යම්කිසි ගණනයක් උඩ තමයි මේ දේවල් මේ විදිහට යන්නේ. සමහර ලොකු සැකයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතිහාසයේ අපි හිතුවට වැඩිය ඉක්මනින් රිපීට් වෙයි කියලා. මේ ඉතිහාසයේ රිපීට් වෙනවනම් මේ රටේ සිංහල බෞද්ධයන් දැම්ම ඉඳන්ම හදලා තියන්න ඕනේ. ඒකට මොනදීම සතුන. ඒක නිසා උත්පලවන්නත් අපිට උණ කරනවා. කුසබහ අපිට උණ කරනවා. දැන් මම අර මුලින් කියපු කාරණේට එන්න තව එක කාරණයක් විතරක් මතක් කරලා කලාව කලා කෘතියක් එක එක යුගවලදී කියවීම මොනතරම් වෙනස් වෙනවද කියන කාරණය. ඇත්ත වශයෙන්ම මේ යුද කෘතීන් සහ ජාතක කතා පොතෙන් හෝ ඉතිහාස ජන ප්‍රවාද වලින් ගත්ත කලා කෘති නිර්මාණය කිරීම පිළිබඳව මගේ විරුද්ධත්වයක් නැහැ. මම විරුද්ධ වන්නේ එවැනි දේවල් කරන්නේ මොන අරමුණකින්ද කියන එකටයි. එහෙම නැත්නම් අපි දන්න අඟුලිමාල කියලා චිත්‍රපටයක් ආවා අපි ඉස්කෝලේ යන කාලේ. මම බලලා තියෙනවා අඟුලිමාල චිත්‍රපටයේ පස් පාරක්. අම්බපාලි කියලා චිත්‍රපටයක් ආවා. ඒකත් මම වරක් හෝ දෙවරක් බලලා තියෙනවා. ඊට පස්සේ එල්ලෙම් පෙරළ හැදුවා හතරමා නිදාණේ හතරමා පෙරළිය කියලා චිත්‍රපටි වගේ වැලක් ඒව යනවා දඹදිවට. ඒ දවස්වල මේ පාසල අම්මලා සිය ගණනින් ගියේ චිත්‍රපට ශාලාවට. මේ බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කරගන්න ඒවා ගිහිල්ලා. දැන් මේවා හරි අහිංසක දේවල්. ඉතාම අහිංසක දේවල් ඒ කාලේ. අඟුලිමාලිකට ඉතා අහිංසක. ඔහුගේ නමක් අහිංසක වගේම අඟුලිමාල චිත්‍රපටිය. චිත්‍රපටිය සාය නිර්මාණ කරනවා අහිංසකයි බව කියන්නේ. නන්දාමාලනී මේ සිංහල අපගේ රටයි කියනකොට 1960 ගණන්වල ඒක ඉතාම අහිංසකයි. අහිංසක ගීතයක්. නමුත් අද 40,000ක් මිනිසුන් මරලා ඉවර වෙනවා. යම් කිසි කෙනෙක් ගායනා කරනවා නම් මේ සිංහල අපගේ රටයි චිත්‍රපටිය. එතන තියෙන්නේ අරාහිංසක කම නෙමෙයි ප්‍රචණ්ඩත්වය. අශිෂ්ටත්වය. අනේ විදිහටයි අපි කලාකෘතියක් රස විඳිය යුත්තේ. එකම කලාකෘතිය කුසපබ මේ කාලේ නැතුව අර මං ඉස්සලා කියපු විදිහට වෙනත් කාලයකට කුසපබ ආවේ මේ ග්‍රාහකයට අපිට නෑ කුසපබ තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අද අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ මොහොතේ මේක නිශ්චිත වෙන්නේ? ඇයි කුසපබ වෙනුවට ජාතක පොතේ තියෙන වෙන එකකට සිනමාකාරයක් නැත්තේ? නැහැ ජාතකය වගේ නේද? ඇයි ඒවට යන්නේ නැත්තේ? අපේ හදපු දෘෂ්ටිවාදයක් තියෙනවා යම් කිසි සදාචාරයක් උඩ. ඒ සදාචාරයට ගැළපෙනව විතරයි මේ වාරණය ස්වයං වාරණය සිනමාකරුවා තෝරගන්නේ තමන්ගේ නිර්මාණ කෘති විදිහට. දැන් මම එන්නම් අවසානයේ කියපු මුලින් කියපු අර අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයට. දැන් මේ ඔක්කොම විරුත්පන්න වෙන්නේ යුද්ධයෙන් විසින් ඇති කරපු අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක් නිසායි කියලා මම කියුවා. ඕනෑම රටක යම් කිසි ජනතාවකගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ එම ජනතාව ඊට වෙනස් වූ තවත් ජනතාවක් එක්ක ඇතිවන ගැටීමකදී තමයි. එහෙම නැතුව මේක බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ අනන්‍යතාවය, ජාතික අනන්‍යතාවය කියන්නේ. දැන් අවුරුදු 30 ඉස්සේ අපි යුද්ධ කරද්දී අපි හැමදාම පෝෂණය කළේ මේ අනන්‍යතාවය තමයි අපේ පැත්තට. අනිත් පැත්තෙන් දෙවල මිනිස්සු ඒ විදිහම පෝෂණය කළා ඒගොල්ලන්ගේ අතට. මේ අනන්‍යතාවික ඝට්ටනයක් තමයි අපි දැක්කේ අවුරුදු 30ක් තිස්සේ. ඒකෙන් අද එක අනන්‍යතාවයක් විනාශ කරලා දාලා අනිත් අනන්‍යතාවය ජයග්‍රහණය කරලා තියෙනවා. මේ අනන්‍යතා අර්බුදය තමයි මම දකින විදිහට මේ කියන සිනමාවලිය පුරාම අපේ තියෙන්නේ. මේකේ තියෙන රෞද්‍රකම පුරිණුකම තමයි මේ අය විශ්වාස කරනවා සතහටම පැවතිය යුත්තේ මනන්‍යතාවයයි කියලා. ඒකයි මේකේ තියෙන විනාශය. මම අර කියපු ඉතිහාසයේ නැවත එළපීම හිතනවට වැඩිය ඉක්මන් වෙන්න පුළුවන් කියලා යම් යම් අවස්ථාවලදී සැකසංකා මතුවෙන්නේ මෙන්න මේ කියන ජාතික අනන්‍යතාවයක් පෘථිවිම වශයෙන් පෝෂණය කරගෙන ඒකට ස්වභාවිකව තැන්පත් වෙන්නට ඉඩ නොදී නැවත ඉස්මතු කරමින් ඉදිරියට ගෙනීමයි. මීට පැයකට ඉස්සෙල්ලා තිබුණා ප්‍රත්‍යක්ෂ සාකච්ඡාව. දැන් ඒකෙදි අදහස් දක්වපු විදිහට මේ කාරණාව තමයි එතනදී මතුවේ. දැන් අපි ජිනීවා වල ප්‍රශ්නයක් තියෙනවා. අද මෙහේ අපි දැන් ඒක ගැන කතා කරනවා. ඒක පිළිබඳව ආණ්ඩුවේ මතයට යම් කිසි අයවකින් හෝ විරුද්ධ වෙන වෙනස් වෙන මතයක් ප්‍රකාශ කළොත් ඔවුන්ව හැමදාම හැන්දෑවට 6-7 විතර රජයේ රූපවාහිනිය සහ අනිත් නාලිකා මාර්ගයෙන් මිනිසුන්ට ඉදිරිපත් කරනවා මෙන්න දේශද්‍රෝහී මූගෙන තමුන්නාන්සේලා මොකද කියන්නේ කියලා. දැන් මේක සිනමාවට ආවම අර පාලකයා කරන හානියට අමතරව සිනමාවටත් හානියක් වෙනවා, කලාවටත් හානියක් වෙනවා. ඒක තමයි අද මේ අපි අද දකිමින් ඉන්නේ. ඒක නිසා මම තවත් දෙන්නේ කතා කරන්න ඉන්න නිසා වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ ඕනෑම ජාතික අර්බුදයකදී විශේෂයෙන්ම එක ජාතියක් විනාශ කළ තවත් ජාතියක් ජයග්‍රහණය භුක්ති විඳින අවස්ථාවකදී කලාව විතරක් එකෙන් බේරෙන්නේ නැහැ. කලාවත් ඒ වැඩේටම ප්‍රයෝගී වෙනවා. වෙනත් දේවල් වගේ රාජ්‍ය ආයතන කොහොමද ප්‍රයෝගී වෙන්නේ? රාජ්‍ය මාධ්‍ය කොහොමද ප්‍රයෝගී වෙන්නේ? පෞද්ගලික මාධ්‍ය කොහොමද ප්‍රයෝගී වෙන්නේ? ඒ ආකාරයෙන්ම කලාවත් ඒකට ප්‍රයෝගී වෙනවා. ඒ කලාව හැකි උපරිම මට්ටමේ තමන්ගේ සේවය සඳහා යොදවා ගැනීම තමයි පාලකයාගේ ඉලක්කය. ඒ ඉලක්කය දෘෂ්ටිවාදී වශයෙන් විතරක් නෙමෙයි ආර්ථිකම වශයෙන් උත් ඊනියා කලාකරුවාට අලුත් අවස්ථාවල උත්පාදනය කර දෙනවා. ඒක නිසා මේ කියන කලාකාරයෝ අර කියන දෘෂ්ටිවාදී විතරක් කිසිින් ගන්න අය නෙමෙයි. ඊට අමතරව එම දෘෂ්ටිවාදී විසින් ඇති කරන අලුත් වෙළඳපොළ ඉලක්ක කරන පිරිසක්. එවැනි පුදු තමයි දැන් මේ බිහිවෙන්නේ. අනාගතයට මෙවැනි තවත් පුදු රාශියක් බිහිවීමට නියමිතව තියෙනවා. ඒ පිළිබඳව අපි තරමක් දැනුවත්ද, තරමක් විමසිලිමත්ව සහ විවෘතව මේවා දිහා බැලිය යුතුයි කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.